ගරු එරන් වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමා විනාඩි 15යි.
මිලසුනේ සිටින මන්ත්‍රීතුමනි, අද වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන 6කුත් තියෙනවා. 235 වැනි අධිකාරියේ රේගු ආඥා පනතයට නියෝග 3ක් තියෙනවා. ආදායන් සංරක්ෂණ පනත යටතේ නියාමන 6ක් තිබෙනවා. අද තියෙන වාද විවාදය එය පිළිබඳවයි. මොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ, කැබිනට් ඇමතිතුමා ඒක පිළිබඳව කිසිම වචනයක්වත් සඳහන් කළේ නැහැ. අපිට අද වෙලා තියෙන්නේ ප්‍රබල විපක්ෂයක වැඩපිළිවෙල කිරීම පමණක් නෙමෙයි, ආණ්ඩුවේ වැඩේ කරන්නත් වෙලා තියෙන්නේ. මොකද මේකේ තියෙන්නේ 2011 අංක 2 දරණ වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ මේක වාද විවාද කරන්න. මේකේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ වාද විවාදය තුළ. ඊට අමතරව තම හුඟා ගැසට් පස් තිබෙනවා බදු වැඩි කරපු එක ගැන, බදු අඩු කරපු එක ගැන. එක එක විදිහට කළා. බදු අඩු කරලා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ඩීසල්, පෙට්‍රල් වගේ දේවල් වල සර්චාර්ජ් එකක් යොදවලා වැඩි කරලා තියෙන්නේ ඩීසල් වල, පෙට්‍රල් වල. ඒව ගැන කතා කරන්න ඉන්නේ. So I would like to address the house. Particularly before I start, I would like to bring to the notice of the house that a journalist was found dead near the Independence Square. And today we heard from Honorable Nalin Bandara that Zaki Jabba, a well-known journalist of the island, has been found after 3 days. We've also heard today that near the Friendship Bridge, the Japan Friendship Bridge near Parliament, another body has been found, and clearly the government needs to look into this because we are concerned at the loss of life. However, I might say that this government, right, has been making various criticisms of the previous government, forgetting the fact that they have been in office for nearly 1 year. In 2 months, it's going to be 1 year in office. Just because some members of parliament have come here more recently, that does not mean that the government hasn't been in office for nearly a year. Under the previous government, Sri Lanka achieved an improved fiscal position after several years. In 2017 and 18, we had primary surpluses after 1992. The budget deficit was kept at 5.3% of GDP during this period. The lowest level since 1977, it must be stated. By the end of 2019, it had started to deteriorate. And one of the main reasons it had started to deteriorate is because of the government's irresponsible statements in the run-up to the election on taxes, and the fiscal position has deteriorated. The situation has got progressively worse in 2020. Government revenue has declined by 28% compared to 2019. Recurrent expenditure has increased by 10%. The budget deficit has increased by 41%. Development spending, that's capital expenditure, has reduced by 44%. And government debt has increased by 1,000 billion in just 6 months, rising from 13,000 billion to over 14,000 billion from January to June in 2020. The fiscal results will get worse as the year progresses. The additional cost of a 10% increase in government staff cadre, the import ban will start to hit government revenue in the second half. Corporate taxes will be sharply down, and Sri Lanka should prepare for its worst budget deficit in 35 years. It is fully expected for expenditure to increase during a health crisis to support health expenditure and to support livelihood, but this did not happen. Capital expenditure has in fact come down during this period. The crisis has occurred due to the collapse in government revenue. That's why the crisis has occurred. This is a policy error, and the sooner it is admitted and corrected, the government could get on the right track. Unfortunately, in spite of the reduction in taxes, relief to the public, there has been no benefit felt by the people. Prices of essentials have in fact increased despite the reduction and exemption in some taxes. Food price inflation has increased to 12.9% in July. The National Consumer Price Index reached 6.1% in July. These are not our statistics. These are statistics coming out of government departments. If you take the price of food prices in September 2019 compared with September 2020, brinjals, which were 125 rupees a kilo, is 159 rupees. Snake goat, which is 119, is 144 rupees. Pumpkins, which is 100, is 173 rupees. These are not prices that Iran Vikramaratne is quoting. This is coming from the Central Bank of Sri Lanka's weekly economic indicators, the PETA retail prices. Carrots, which was 114 in September last year, is 166 rupees. Cabbage, which was 72 rupees, is 162 rupees. Beans, which is 236 rupees, is 245. Coconuts, 38 rupees to 66 rupees. Dal, 120 rupees, is now 145. The increases are anything between, respectively, 12%, 21%, 73%, 46%, 125%, 4%, 74%, and 21%. In fact, the government has reduced some taxes, but after many years, the previous government was able to rectify a regressive tax system. The direct tax percentage was 25% in 2019, and 75% was indirect tax. When we took responsibility for the government, the direct taxes were only 12%, and we have been able to correct a regressive tax system, taking away or lessening the burden on the poor in this country. The external sector, as a result of the poor fiscal management, has also lost its opportunity in the global capital markets. We are therefore paying our external debts by running down our reserves. By the middle of last year, in 2019, government reserves were $8.9 billion. But within 1 year, in June 2020, the reserves are $6.7 billion. Therefore, there are major debt repayments. In 2020, 2021, and 2022, Sri Lanka has to pay mainly on sovereign bonds. Sri Lanka has another $4 billion debt maturing in 2020 and 2024. Therefore, I would like to say a word on the debt repayments the country is facing. Our debt is about 87% of GDP. With the IMF credits and treasury guarantees, which the government is freely giving, it's really not 87, it's really 98% of GDP by April 2020. It may be higher now. 57% of this is foreign debt, non-concessional, as opposed to only 2.5% 15 years ago. Often the accusation is made, you were in office for four and a half years. This is what you have done. We forget the fact that Sri Lanka Freedom Party and its subsequent governments formed by the Sri Lanka Party, Freedom Party leadership, have been in office for more than 25 years in this country and has to take the major responsibility for basically the fiscal decline and the economic decline. So, most of the non-concessional borrowing, 75%, equal to $15.3 billion, was international sovereign bonds. China has now displaced Japan as the largest bilateral creditor to Sri Lanka, accounting for 12.4% of government debt, out of the $4.4 billion of Chinese lending to Sri Lanka, only $760 million are classified as official bilateral debt. The rest are considered as commercial. Is this a debt trap or is this a death trap? Is a question that we have to ask. External debt in Sri Lanka is predominantly by the public sector and is very high in relative to the current account receipts. The pressure will intensify in 2020 when current account receipts will fall sharply amidst the downturn in tourism, in exports, in remittances, and in capital market financing costs as they go up. The government has an issue with state-owned enterprises. Particularly, they have issued guarantees to CPC, RDA, National Water Supply and Drainage Board, CEB, and Sri Lankan Airlines. Particular attention needs to be paid. CEB, CPC, and Sri Lankan Airlines are problematic for every government. And therefore, we need to restructure the debt. Giving government guarantees is only handling the data, making the government look good. Eventually, that risk is not a contingent liability. It's a direct liability of the Sri Lanka suffering. And therefore, the government needs to look at that. So therefore, you have no room because you mishandled the fiscal part at the beginning. You have no fiscal space. You then brought the central bank and wanted the central bank to do something on the monetary space. I must say, despite the fact that you forced out two members of the monetary board, Dr. Dushni Veerakone and Mr. Nihal Fonseca, and despite the threat on senior members in the central bank, even today, it's not a matter of people, it's a matter of policy that you need to correct. They have done the utmost. They have provided the liquidity, but credit growth in May, June and July has been negative. It cannot be solved only on the monetary side, and you have little space on the fiscal side. Mulasuna Sirina Mantri Tumani, Meraje Avila Dang Aurudakata Kitu and Natayanama Tao Masa Dekaking Aurudak Venava. Mangahana Kemati, Monoad me Vasaratula Kurlati and Nikila, Macro Artike, Kalamanakari Tueganai, Mamakatakale, Make a Pratipati Maya Pasnak Tienava, Apidanama, Janapravahe. තියෙනවා කතාවක් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. නමුත් මේක අතරමඟ විතරක් නෙමෙයි මුළු රටම නන්නත්තර වෙන වැඩපිළිවෙලක ආර්ථික වැඩපිළිවෙලක සිටින්නේ. නාටකවලින් ආර්ථිකය හදන්න බෑ.
තව විනාඩි දෙකක් පමණයි.
ලින්දේ පතුලටම වැටිලා තියෙන්නේ. කොවිඩ් එකට හැංගිලා බේරෙන්නට බෑ. හරි ප්‍රතිපත්ති තියෙන්නට ඕනේ. ඕන රජයකට තියෙනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. අපිට 2017 දී ජල ගැලීම් තිබුණා නියඟ තිබුණා අපිට 2018 දී කුමන්ත්‍රණයකට මූණ දෙන්න වුණා අනිත්‍ය අනුකූල කුමන්ත්‍රණයකට මූණ දෙන්න වුණා පාස්කු රිදෙන ප්‍රහාරයට මූණ දෙන්න වුණා ඒව වුණාම ආර්ථික බලපෑම් තියෙනවා ඉතින් බොරු කියලා මේක හදන්නට බෑ අත්මා කාඩිනල් මල්කම් රන්ජිත් උතුමානෝ මොරටුවට ඉරුදින පැමිණුණා ඔහු කියපු කතාවේ කිව්වා දැන් මේ මතයක් තියෙනවා කියලා Something එකක් දීලා කාර්තිකයක් හදන්න පුළුවන් පවුල් හදන්න පුළුවන් කියලා something එකක් දීලා cannabis දීලා ගංජා දීලා වේම හදන්න පුළුවන් දේවල් නෙමෙයි එතුමා ඒක එතන සඳහන් කළා එතුමා කිව්වා මේක අද cottage industry එකක් වෙලා තිනවා කියලා කිව්වා ජනපති ප්‍රකාශනය තුල කිව්වා එක රටක් එක නීතියක් කියන සංකල්පයට මුල් තැන දෙනවා කියලා කිව්වා ඇත්ත කතාව එක රටයි නීති දෙකයි ආන විලින්දාවුත් ගියා Tetbima Ransa Givisume, Gasatakamagin, Araksha Venema, Namut Attadangota Gatte Kauda, Doser Padavan Pudgalei, Aitigarwa Gattadangota Gatte, Namut Deshapal and Balea Gattene, Pitibase in Naya Gattene, Bandum Kare Siduna, Make a Mameka Raja Ganavitrak Nemekiane, Bandum Kare Siduna Hamad, Katakale Hamadama, Niladari Gana Katakale, Deshapal Nahaste Tatati Bene, Enisa. Mama මරණ දඬුවමට සම්පූර්ණයෙන්ම විරුද්ධ පුද්ගලෙක්. ඒකට හේතුවක් තියෙනවා. එක රටයි නීති දෙකයි. මේ 225 න් එක්කෙනෙක්ටවත් මරණ දඬුවමට ලැබෙන්නේ නැහැ. මෙතන තියෙන 225 න් මුහුණු පුතේ ඊයේමම දැක්කා. අවසන් කරනවා. හරක් මැරුවොත් හිරේ, මිනි මැරුවොත් පාර්ලිමේන්තුවේ කියලා මුහුණු පුතේ සදහන් වෙලා තිබෙනවා. රට හදනවා නම් අපි ආයෝජිකය මේ රටට ගෙනෙනවා නම් මේවා මේ මූල්‍ය ප්‍රතිපත්ති විතරක් නෙමෙයි හැම එකක්ම හදන්න ඕනේ කළු සද්දි නැති කරන්න ඕනේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ජාවාරම් කරුවන් නීති උල්ලංඝනය කරන අය සිංගප්පූරුව 1965 ඒක පුද්ගල ආදායම ලංකාව වගේ එක හා සමානව තිබුණේ අද ලංකාවේ ඩොලර් 4000යි Singapore 60000කට වැඩිය වැඩි මතක තියාගන්න පසුගිය අවුරුදු 25 ගණන ඔබතුමාගල තමයි
ගරු සංජීව ඉදිරිමාන්න ගරු මන්තුමා
මුලස්සන අරූඩ මගේ වෙලාව මුලස්සන අරූඩ ගරු මන්ත්‍රීතුමනි පෞගේ ආණ්ඩුවේ හිටපු ආර්ථික උස්තාර කෙනෙක් කතා කරලා ඒ කතාවෙන් පස්සේ මගේ කතාව කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් මම අහනවා තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඔය තරම්ම ලස්සනට ආර්ථික හැසිරෙව්වනම් හිටපු මුදල් ඇමති පරාදයි අනිත් හිටපු මුදල් ඇමතිවරයා චන්දිල්ලන්න මැද්දදී බය වුණා හිටපු රාජ්‍ය මුදල් ඇමති චන්දෙට යන්න බයේ ජාතික ලැයිස්තුවේ නද පාර්ලිමේන්තුව ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරලා දැන් වාඩි වුණා තමුන්නාන්සේලා ඔය තරම්ම ආර්ථිකය හැදුවනම් මුදල් ඇමතිවරු උඩින්ම දිනලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන තමුන්නාන්සේලාට වරදින ඊළඟ තැන බම පැහැදිලි කරන්න කැමති මූලස්සනාරූඪ ගරු මන්ත්‍රීතුමනි දේශපාලන ව්‍යාපාරයක් විසින් නොකළම යුතු දෙයක් තමයි තමන්ගේ පරාජය වැරදි විදියට විග්‍රහ කරගන්න එක අද මේ විපක්ෂය හිතනවා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් හින්දායි තමන්ගේ ආණ්ඩුව පෙරදුනේ කියලා එතකොට 2018 පෙබරවාරි 10 පෙරදුනේ මක් වෙලාද පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 342න් 232ක බලය අපි දිනුවා පළාත් පාලන කොට්ටාස 170ක බලය දිනා ගනිමින් ඒ ආණ්ඩුවට වැරදුණු තැන තමයි පළවෙනිම තැන පැවති ආණ්ඩුව පෙරලන්න ක්‍රමයක් ගැන හිතලා තිබ්බා හැබැයි ආණ්ඩු කරණය පිළිබඳව අදහසක් නැතුව තමයි ආණ්ඩුව කරන්න පටන් ගත්තේ ඊට පස්සේ තව බරපතල වරදක් කරගත්තා මේ ලෝකේ තියෙන ආණ්ඩු ක්‍රම වර්ග දෙකක් එකක් ජනාධිපති ආණ්ඩු ක්‍රම අනික අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම මේ රටේ තියෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තියෙන රටේ අගමැති බලවත් කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ස අර්බුදයක් හදාගෙන ආණ්ඩුව කරගන්න බැරි කරගත්තා ඒ වගේම ඒ ආණ්ඩුවට වැරදුණු ඊළඟ තැන රාජ්‍යයේ මුදල් රාජ්‍යයේ කාලය රාජ්‍ය සේවයේ ශ්‍රමයේ සියල්ලම ප්‍රතිවාදී දේශපාලන කඳවුර මර්ධනය කිරීම වෙනුවෙන් පාවිච්චි කළා ඒ වගේම මහ බැංකුව කොල්ල කාලා රාජ්‍ය මූල්‍ය පිළිබඳව පරිපූර්ණ විශ්වසනීයත්වය මුළු මනින්ම සුන්නත් දූලි කළ දැම්ම තමුන්නාන්සේලා ඒ හේතුවෙන් දේශීය වශයෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව විශ්වාසය සුන්නත් දූලි වෙලා ගියා ඒ වගේම ඒ ආණ්ඩුවට ප්‍රතිපත්තිමේ වැඩපිළිවෙලක අවිච්ඡින්න භාවය අකණ්ඩ භාවය පිළිබඳ අවම අවබෝධයක්වත් තිබුණේ නැහැ ඒ පිළිබඳ අවම අවබෝධයක් හරි තිබුණා නම් ආණ්ඩු කලේ අවුරුදු 4 මාරයි හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශ 5යි තමන්ගේ ආයතන ව්‍යුහය කළමනාකරණය කරගන්න නිලධාරීන් පත් කරගන්න බැරි වුණා ආණ්ඩු කලේ අවුරුදු 4 මාරයි ජනාධිපති ලේකම්ලා 3යි ඒ වගේම විවිධ තැන්වලදී රාජ්‍ය ආරක්ෂක ලේකම්වරු 4යි මම සේවය කළ ITN එකට සභාපතිවරු 4යි අවුරුදු 4 මාරයි ඒ සියල්ලට අමතරව ඒ ආණ්ඩුවට තිබුණා ආර්ථික විද්‍යාත්මක ඥානය පිළිබඳව අසාමාන්‍ය දේශපාලන උද්දච්චකමක් ඒ උද්දච්චකම නිසාම තමයි අන්තිමේදී වැරදුනේ ඒ උද්දච්චකම උතුරා පිටාර ගලපු තැන තමයි මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන්න ගත්ත තීරණය ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි මත්තල ගුවන් තොටුපළේ කිසියම් ආකාරයක ව්‍යාපෘතිමය වරදක් තිබ්බනම් ඒ වරද නිවැරදි කරන්න තිබුණා වෙන විදියකට මේ ආණ්ඩුව මොනතරම් උද්දච්ච විදියට වැඩ කළාද කියනවනම් ප්‍රතිවාදී කඳවුරට පහර දීමේදී මොනතරම් දුරට සදාචාර විරෝධී වුණාද කියනවනම් රාජ්‍ය ධනය නිර්මාණය කළපු ජාත්‍යන්තර ගුවන් තොටුපළක බුද්ධ භෝගයේ ගබඩා කරන තැනටම මේගොල්ල වැටුණා ඒ තුල තමයි මේ උද්දච්චකම අපි උතුරා පිටාර ගලන ආකාරය දැක්කේ ගරු මන්ත්‍රීතුමනි අපි ඉතාම සීමිත කාලයක් මේ රට ආණ්ඩු කරලා අනපේක්ෂිත COVID-19 ව්‍යසනයට මුහුණ දීලා ඒ සියලු තත්වයන් කළමනාකරණය කරමින් පෞගිය මැතිවරණයට ඉදිරිපත් වුණා පෞගිය සමය තුල අද විපක්ෂයේ ඉන්න මේ කණ්ඩායම දිගින් දිගටම කිව්වා මැතිවරණයකට යන්න බෑ කියලා අපි දිගින් දිගටම කිව්වා COVID-19 ව්‍යසනය හමුවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තුංග බලය වන මහජන ඡන්ද බලයිතිය හංගන්න බෑ කියලා අපි මැතිවරණය පැවැත්තුවා ඉතාම සාමකාමී සාධාරණ මැතිවරණයකින් පස්සේ 3-2 බලයක් සහිත ආණ්ඩුවක් අපි විසින් නිර්මාණය කළා මේ රටේ මහජන කැමැත්තෙන් එදා ඔවුන් කිව්වා මැතිවරණයක් පවත්වන්න වටපිටාවක් නැහැ කියලා අවම වශයෙන් දේශපාලන සදාචාරයක් තියෙනවා නම් මේ කණ්ඩායමට යුතුයකමක් තියෙනවා අපි විසින් එදා දරපු මතය වැරදි කියන එකවත් මේ සභාවේදී හෝ මේ සභාවෙන් පිටදී හෝ පිළිගන්න මෙන්න මේ වගේ බරපතල වැරදි දේශපාලන කියවීම් රසක් එක්ක තමයි මේ කණ්ඩායම පහුගිය අවුරුදු 4 මාස ආණ්ඩු කළේ ඒ නිසා තමයි මේ රටේ ජාතික ආර්ථිකයේ ඉඳලා ගෘහ සාර්ථකයට එනකන් මේ රටේ සමස්ත ආර්ථිකය විනාශ වුණේ ඒ වගේම ජාතික ආරක්ෂාව ඉඳලා පුද්ගල ආරක්ෂාවට එනකන් මේ රටේ සමස්ත ආරක්ෂාව විනාශ වුණේ මේ අයගේ අත්නෝමතික ආණ්ඩු ක්‍රමයේ ආණ්ඩුකරණය හේතුවෙන් මේ රටේ ජාතික සංවර්ධන ඉඳලා ග්‍රාමීය සංවර්ධනයේ ළඟට එනකන් සමස්ත සංවර්ධන ක්‍රියාවලිය නතර වෙලා මිනිස්සු දුප්පත් වෙලා ව්‍යාපාරිකයෝ දුප්පත් වෙලා මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් ඉඳලා අපේ ගම්වල පෙට්ටි කඩේ මුදලාලිගේ ආර්ථිකයට එනකන් සමස්ත ආර්ථික ක්‍රියාවලියම විනාශ වුණා මේ සියලු දෙනා ඒ අත්නෝමතික දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මේ රට වනසලා මිනිස් ජීවිත විනාශ කළා රටේ ආර්ථිකය විනාශ කළා රටේ සංස්කෘතිය විනාශ කළා රටේ ආර්ථිකය විනාශ වීම මම සංකේතවත් කළා පෙන්නවා හිටපු මුදල් ඇමතිලා පරාද වෙච්ච තැන ඉඳලා රාජ්‍ය මුදල් ඇමති ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙන්න ගත්ත තීරණය දක්වාම සංකේතවත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ යටින් පැවති ආණ්ඩුවේ අසාර්ථක භාවය අපි අවසාන වශයෙන් මේ විපක්ෂයේ නිල්ලා සිටිනවා මේ යන ගමනට උදව් කරන්න බැරි නම් ආශිර්වාද කරන්නට ඔබේ දේශපාලන හෘද සාක්ෂියේ එවැනි හැඟීමක් නැත්නම් කරදර නොකර මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් කරන අනාගත වැඩපිළිවෙල දෙස නිහඬව බලාගෙන ඉන්න අවශ්‍ය තැනකදී ප්‍රශ්න කරන්න. ඒ කාරණාව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ට ස්තුති කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
Next speech, Honorable Nohartalingam, 15 minutes.
Kaurava Sabaiki Talamedangum Talavaravarkale Enakki Nerathile Neram Odukki Thandamaikkaga Mudhalkan Ungalukku Nandriyai Therivithukondu 2000-aam Aandu முதன் முதலாக தமிழீழ விடுதலை இயக்கத்தின் சார்பில் போட்டியிட்டு வன்னி மாவட்டத்திலிருந்து இந்த பாராளுமன்றத்துக்கு தெரிவு செய்யப்பட்டு வந்ததிலிருந்து கடந்த 5 வருடங்களிலே ஒரு இடைவெளி நான் தெரிவு செய்யப்படாவிட்டாலும் கூட மீண்டும் தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பிலே தமிழீழ விடுதலை இயக்கம் என்ற அங்கத்துவ கட்சியின் சார்பிலே இந்த பாராளுமன்றத்திற்கு மீண்டும் தெரிவு செய்த மக்களுக்கு வன்னி மாவட்ட மக்களுக்கு எங்களுடைய கட்சியினுடைய வெற்றியிலே பங்களிப்பு செய்த எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பினதும் தமிழீழ விடுதலை இயக்கத்தினதும் ஆதரவாளர்கள் அபிமானிகள் அதேபோல் எங்களுடைய வெற்றியிலே பங்கெடுத்துக் கொண்ட போராளிகள் முன்னாள் போராளிகள் இப்படி அனைவருக்கும் இந்த நேரத்திலே நன்றியை கூறிக்கொண்டு விசேடமாக என்னுடைய வெற்றியிலே சம அளவிலே பங்கெடுத்துக் கொண்ட என்னுடைய கட்சியினுடைய தலைவர் செல்வம் அடைக்கல்நாதன் அவர்களுக்கு அதேபோல் கூட்டமைப்பினுடைய தலைவர் இரா சம்பந்தனையா அவர்களுக்கும் என்னுடைய விசேட நன்றிகளை இந்த நேரத்திலே தெரிவி கூறிக்கொண்டு இந்த இன்றைய விவாத பொருளுக்கு அப்பால் அல்லது இன்றைய விடய பரப்புக்கு அப்பால் என்னுடைய மாவட்டத்தை சேர்ந்த மக்களினுடைய சில விடயங்களை இந்த நேரத்திலே இந்த சபையிலே முன்வைக்கலாம் என்று இருக்கின்றேன் இங்கே சில நாட்களாக 13வது திருத்தச் சட்டத்தை நீக்குதல் விடயமாக 20வது திருத்த சட்டத்தை பாராளுமன்றத்திற்கு கொண்டு வருவது சம்பந்தமாக, புதிய அரசியலமைப்பு சட்டம் சம்பந்தமாக பேச்சுக்கள் வந்து கொண்டிருக்கின்றன. இந்த நேரத்திலே இந்த 20வது திருத்த சட்டம் என்பது ஒரு ஜனநாயக நடைமுறைகளை, ஜனநாயகத்திற்கு ஒவ்வாத, ஜனநாயகத்தை குழிதோண்டி புதைக்கின்ற பாராளுமன்ற பிரதிநிதிகளின் அல்லது மக்களினுடைய கருத்துக்களை செவிமடுக்காமல் திணிக்கப்படுகின்ற ஒரு சட்டமாகவே நாங்கள் கருதுகின்றோம். இந்த சபையிலேயும் இருக்கின்றவர்கள் இந்த அரசாங்கம் 3-2 பெரும்பான்மையை வைத்திருக்கின்றது என்பதற்காக இந்த திருத்த சட்டங்களை இலகுவாக நடைமுறைப்படுத்தலாம் என்பதற்காக இங்கே கொண்டு வருவது என்பது அது ஏற்றுக்கொள்ளக்கூடியதாக இருக்க முடியாது. எங்களை பொறுத்தவரையிலே குறிப்பாக வடகிழக்கு சிறுபான்மை இனத்தை பொறுத்தவரையிலே 13வது திருத்த சட்டம் என்பது சிறுபான்மை இனத்திற்காக இலங்கை இந்திய அரசாங்கங்கள் இணைந்து செய்து கொண்ட ஒரு ஒப்பந்தத்தின் காரணமாக உருவாக்கப்பட்டதுதான் இந்த 13வது திருத்த சட்டமும். அதனோடு தமிழ் மக்களுக்கு தீர்வாக, தமிழ் மக்கள் முழுமையாக ஏற்றுக்கொள்ளக்கூடிய தீர்வாக இல்லாவிட்டாலும் கூட ஓரளவேனும் ஒரு ஆரம்ப படிநிலைக்கு தமிழ் மக்களினுடைய வேணவாக்களை பூர்த்தி செய்யக்கூடியதாக இந்த மாகாண சபை திருத்த சட்டம் கொண்டுவரப்பட்டு இன்று தேர்தல்களும் நடைபெற்று இடையிலே தேர்தல்கள் நிறுத்தப்பட்டு குறிப்பிட்ட காலத்திற்கு தேர்தல் நடைபெறாமல் இருந்து கொண்டிருக்கின்ற ஒரு சூழ்நிலையிலே இந்த திருத்த சட்டத்தை நீக்குவதற்கு பலர் முனைப்பு காட்டி வருவது மிகவும் கவலைக்குரிய விடயம். தமிழ் மக்கள் இன்று அவர்களுக்கு இந்த ஆயுத விடுதலை போராட்டத்தின் ஊடாக கடந்த கால எங்களுடைய தமிழ் தலைவர்களுடைய ஜனநாயக வழியிலான அரசியல் ரீதியான போராட்டங்களுக்கு விளைவாக கிடைத்த ஒரே ஒரு தீர்வுதான் இந்த மாகாண சபைகள் என்பது. ஆகவே இந்த மாகாண சபைகளை அகற்றுவதற்கு பலர் முனைப்பு காட்டுவது தமிழ் மக்களுக்கு அல்லது சிறுபான்மை இனத்திற்கு எந்த சந்தர்ப்பத்திலேயும் தீர்வு வழங்கக்கூடாது என்ற ஒரு நிலைப்பாட்டை நாங்கள் அவர்கள் எடுப்பதாகத்தான் கருதுகின்றோம். ஆகவே இந்த நேரத்திலே இந்த சபையில் நிச்சயமாக தமிழ் மக்கள் இந்த அரசியல் தீர்வு நடவடிக்கைகள் எதிர்காலத்திலே கடந்த அரசாங்கத்தை போல் தொடர வேண்டும் என்று எதிர்பார்க்கின்றார்கள். 3-2 பெரும்பான்மையோடு தமிழ் மக்களினுடைய பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்று எதிர்பார்க்கிறார்கள். காலங்காலமாக யுத்தத்தினால் அழிந்து போன எங்களுடைய பிரதேசம் மீள கட்டியெழுப்பப்பட வேண்டும். அதற்காக ஒரு நிரந்தரமான நீதியான ஒரு அரசியல் தீர்வு தமிழ் மக்களுக்கு கிடைக்க வேண்டும் என்று எதிர்பார்க்கிறார்கள். இந்த 3-2 பெரும்பான்மையை கொண்டிருக்கின்ற அரசாங்கம் அதை செய்து தரும் என்ற நம்பிக்கையோடு இருக்கின்றார்கள். நிச்சயமாக இந்த 13வது திருத்த சட்டமானது ஒருபோதும் இந்தியாவை மீறி, இந்திய அரசாங்கத்தை மீறி இங்கே நிறுத்தப்பட மாட்டாது. அது இங்கே இல்ல பேரினவாத கட்சிகள் அல்லது சிங்கள பௌத்த தேசியவாதத்தைச் சேர்ந்தவர்கள் இது சம்பந்தமாக எப்படி குரல் கொடுத்தாலும் கூட நிச்சயமாக இந்தியாவை மீறி இங்கே இந்த மாகாண சபைகள் அல்லது 13வது திருத்த சட்டத்தை நீக்குவது என்பது அது யாராலும் அவர்கள் நினைப்பார்களாக இருந்தால் நிச்சயமாக அது ஒரு பகல்கனவாகத்தான் இருக்கும். எங்களுடைய தமிழீழ விடுதலை இயக்கத்தினுடைய நான் சார்ந்த கட்சியினுடைய தலைவர் அமரர் ஸ்ரீ சபாரத்னம் அவர்கள் 1984 காலப்பகுதியிலே கூட இந்தியாவின் பாதுகாப்போடுதான் எங்களுடைய விடுதலை போராட்டம், அரசியல் விடுதலை போராட்டம் முன்னெடுக்கப்படும், அவர்களோடுதான் அந்த தீர்வு எட்டப்படும் என்று அன்று தீர்க்க தரிசனத்தோடு கூறியதை நான் இங்கே நினைவுபடுத்த விரும்புகின்றேன். ஆகவே இந்தியாவை மீறி நிச்சயமாக இந்த 13வது திருத்தத்தை மாற்றியமைப்பதற்கு யாரும் முனையக்கூடாது. ஒரு அயல் நாடான இந்தியாவோடு சுமூகமான உறவை பேணி தமிழ் மக்களின் நலனிலே இயன்ற வரைக்கும் அக்கறையோடு செயல்படுகின்ற இந்தியாவோடு இலங்கை அரசாங்கம் பேசி இந்த 13வது திருத்தத்தை மேலும் மேலும் பலப்படுத்தி நடைமுறைப்படுத்துவதற்கு ஆவண செய்ய வேண்டும் என்றுதான் நான் இங்கே கூறிக்கொள்ள விரும்புகின்றேன். என்று காணாமல் ஆக்கப்பட்டவர்களுடைய பிரச்சனை என்று வடகிழக்கிலே மிக பூதாகரமாக வெளிப்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு பிரச்சனை. கடந்த யுத்த காலத்திலே காணாமல் ஆக்கப்பட்டவர்களுடைய பிரச்சனை என்பது தீர்க்கப்படாமல், தீர்த்து வைக்கப்பட முடியாமல், அரசாங்கம் ஒழுங்கான சீரான ஒரு பதிலை சொல்லிக்கொள்ள முடியாமல் தவித்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. இது தொடர்வதற்கு இந்த 3-2 பெரும்பான்மை அரசாங்கம் எதிர்காலத்திலே இடமளிக்க கூடாது என்று நான் இந்த நேரத்திலே கேட்டுக்கொள்கின்றேன். இதுபோன்று பல்வேறு பிரச்சனைகள் இந்த நாட்டிலே தமிழ் மக்களுக்குரிய பிரச்சனைகள் தீர்க்கப்படாத, நிறைவேற்றப்படாத பல பிரச்சனைகள் இருக்கின்றன. இந்த அரசாங்கத்திலே நம்பிக்கை இழந்துதான் கடந்த காலங்களிலே இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுடைய உறவினர்கள் பல்வேறு போராட்டங்களை, வீதி மறியல் போராட்டங்கள், உண்ணாவிரத போராட்டங்கள், இப்படியாக பல போராட்டங்களை நடத்தியும் இந்த நாட்டுக்குள்ளே இந்த அரசாங்கத்தினால் எதுவித தீர்வும் அவர்களுக்கு வழங்கப்படவில்லை. அதன் காரணமாக இன்று கனடாவிலே ஒரு கடந்த 30-ஆம் தேதியிலிருந்து அவர்கள் இளைஞர்கள் கனடா பாராளுமன்றத்தை நோக்கி ஒரு நடைப்பயணம் மேற்கொண்டிருக்கின்றார்கள். அந்த பயணத்தினுடைய முடிவிலே அவர்கள் இங்கே இந்த காணாமல் ஆக்கப்பட்டோருக்கு வெளிநாடுகள், சர்வதேசம் தலையிட வேண்டும் என்ற ஒரு கோரிக்கை முன்வைத்து அவர்கள் நடைப்பயணத்தில் ஈடுபட்டுக் கொண்டிருக்கிறார்கள். கௌரவ தலைமைக்கு சபைக்கு தலைமையாங்கும் தலைவர் அவர்களே, இன்று பவுனியாவிலே கடந்த அண்மையிலே பட்டதாரிகள் நியமனம் வழங்கப்பட்டது. அவர்களை கொண்டு புதிதாக குடும்ப விவரம் சேகரிக்கின்ற ஒரு நிலைமை வவுனியா மாவட்டத்திலே காணப்படுகின்றது. இலங்கையிலே ஒரே நாடு ஒரே சட்டம் என்று அதிமேதகு ஜனாதிபதி அவர்கள் தன்னுடைய கொள்கை பிரகடனத்திலே கூறியிருக்கின்றார். ஆனால் வவுனியாவுக்கு மட்டும் விசேட பதிவு ஏற்பாடுகள், ஒவ்வொரு குடும்பம் குடும்பமாக சென்று அங்கே குடும்ப அங்கத்தவர்கள் விவரம் கோரப்படுகின்றது. ஒவ்வொரு அக்குவோரு ஆணி வேறாக அந்த குடும்ப விவரங்கள் சேகரிக்கப்படுகின்றது. அதற்கு புதிதாக நியமனம் செய்யப்பட்ட பட்டதாரிகள் உள்வாங்கப்படுகிறார்கள். அந்த பட்டதாரிகள் வீடுகளுக்கு செல்கின்ற பொழுது அவர்களால் குடும்பத்தினரால் முழுமையான முறையிலே ஒழுங்காக அவர்கள் கேட்கின்ற ஆவணங்களை கொடுக்க முடியாத ஒரு நிலைமை இருக்கின்றது. வங்கி புத்தகத்தை கேட்கின்றார்கள், இறப்பு சான்றிதழை கேட்கின்றார்கள், பிறப்பு சான்றிதழை கூட கேட்கின்றார்கள், தொலைபேசி இலக்கங்களை கேட்கின்றார்கள். இப்படியாக ஒவ்வொரு விடயங்களையும் அவர்கள் கேட்கின்ற ஒரு நிலைமை. இது ஏன் வவுனியா மாவட்டத்திற்கு மட்டும் விசேடமாக இந்த நடவடிக்கை என்று நான் கேட்க விரும்புகிறேன். கடந்த யுத்த காலத்திலே வவுனியாவிலே அந்த மக்களுக்கு குடும்ப அட்டை என்ற ஒரு விடயம் அறிமுகம் செய்யப்பட்டது. ஆனால் அந்த குடும்ப அட்டை விவரம் உண்மையிலே சேகரிக்கப்படுவதன் நோக்கம் அன்றிருந்த போர்க்கால சூழ்நிலை என்பதற்காக அதை நாங்கள் ஏற்றுக்கொள்ளக்கூடியதாக இருந்தது. ஆனால் இன்று அப்படியான ஒரு சூழ்நிலை இல்லாத பொழுது, வேறு மாவட்டங்களிலே அந்த நடைமுறை இல்லாத பொழுது குடும்ப விவரம் எதற்காக சேகரிக்கப்படுகின்றது? அப்படியான சொன்னால் வேறு தெற்கிலேயோ அல்லது வடகிழக்கினுடைய ஏனைய மாவட்டங்களிலோ இல்லாத ஒரு நடைமுறை வவுனியாவுக்கு மட்டும் எதற்காக கொண்டு வரப்படுகின்றது என்பதை நான் இந்த சபையிலே சம்பந்தப்பட்ட அமைச்சர்களிடமோ அல்லது அதிகாரிகளிடமோ கேட்க விரும்புகின்றேன். ஆகவே இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். மன உளைச்சலுக்கு அந்த குடும்பத்தவர்களை கொண்டு வருவதிலிருந்து அவர்கள் காப்பாற்றப்பட வேண்டும் என்று இந்த நேரத்திலே. ஆகவே இந்த நேரத்திலே நான் இன்னமொரு விடயத்தை மட்டும் இங்கே கூறி முடித்துக் கொள்ளலாம் என்றேன். நீண்ட காலமாக தீர்த்து வைக்கக்கூடிய விடுவிக்கக்கூடிய தமிழ் அரசியல் கைதிகளின் பரிதாபத்துக்குரிய வேதனைக்குரிய பதவியையும் இந்த உயர் சபையிலே விட்டுச் செல்ல விரும்புகின்றேன். அரசியல் கைதிகளின் விடுதலைக்காக அக்கைதிகளால் எத்தனை உணவு தப்பி போராட்டங்கள், அவர்களுக்காக எத்தனை மறிய போராட்டங்கள், ஆர்ப்பாட்டங்கள், அகிம்சை வழி போராட்டங்கள், நீதி கோரி, நியாயம் கோரி, மனிதாபிமான நிலையில் அணுகக்கோரி போராடியும் ஒவ்வொரு அரசாங்கங்களும் காது கொடுத்து கேட்க மறுத்து நிற்பது எமக்கு ஏமாற்றத்தை தருகின்றது. உறவுகளினதும் கைதிகளினதும் அழுகை குரல்களும் சிந்துகின்ற கண்ணீரும் பதில் தர மறுக்கின்ற அரசாங்கங்களின் காதுகளுக்கும் கண்களுக்கும் எட்டவில்லை என்பதும் எட்டுமா என்பதும் எமக்கு வேதனைத்தான் தருகின்றது. தேர்தல் காலத்தில் கூட இந்த அரசாங்கத்தின் பிரதிநிதிகளால் அவர்களுக்கான விடுதலையின் பேரில் உறுதி அளிக்கப்பட்டு நம்பிக்கை ஊட்டப்பட்டதை நினைவுபடுத்த விரும்புகிறேன். அவர்களின் தண்டனை ஒருபோதும் என தண்டனை போதும் என எண்ணுகிறேன். அவர்களின் விடுதலையை காலந்தாழ்த்தாது விரைந்து முன்னெடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன். மரண தண்டனை கைதி ஒருவர் இந்த பாராளுமன்றத்துக்கு வந்து போகின்றார். தமிழ் அரசியல் கைதிகள் பாராளுமன்றத்துக்கு வருவதற்கு கேட்கவில்லை. 10-20 வருடங்கள் அனைத்து கஷ்டங்களையும் அனுபவித்து சிறைவாதம் என்ற தலையெழுத்துக்குள் வாழ்க்கையை முடக்கியிருக்கும் இக்கைதிகளை தமது வீடுகளுக்கு அனுப்பி வைக்கவாவது நடவடிக்கை எடுங்கள். மேலும் மேலும் உடல் ரீதியிலும் மன ரீதியிலும் அவர்களை துன்புறுத்தாதீர்கள். அவர்களுக்கு பொது மன்னிப்பை வழங்குங்கள். அல்லது 12,000 முன்னாள் போராளிகளை புனர்வழிவித்து சமூகத்தில் இணைத்தது போல் ஏன் அவர்கள் அனைவரையும் புனர்வாழ்வளித்து விடுக்க முடிவிக்க முடியாது? உங்களால் முடிந்தால் இந்த அரசாங்கத்தால் அதை செய்ய முடியும். அவர்களால் அவர்கள் சாதாரண மனிதராக வாழுகின்ற போராடுகின்ற சக்தியை ஆத்ம பலத்தை இழந்து நிற்கின்றார்கள். அவர்கள் மீது கருணை காட்டுமாறு இந்த நேரத்தில் உங்களை கேட்கிறேன். பிரேமலால் விஜயசேகராவுக்கு நீதிமன்றமும் சிறைச்சாலை பாராளுமன்றமும் எந்த அடிப்படையில் பாராளுமன்றத்துக்குள் வர அனுமதி வழங்கியதோ அதைவிட நியாயமான காரணங்கள் பல இருக்கின்றன. தமிழ் அரசியல் கைதிகளை சமுத்திரன் 2 moments பிளீஸ் அத்துடன் சமுத்திரன் இணைக்கவும் நியாயமான பல காரணங்கள் இருக்கின்றன. தமிழ் அரசியல் கைதிகளை சமூகத்துடன் இணைக்கவும் குடும்பத்தாருடன் சேரவும் வீடுகளுக்கு செல்லவும் ஒரே நாடு ஒரே சட்டமன்றம் என்பதை எம்மால் புரிந்து கொள்ள முடியாமல் இருக்கின்றது. 1982 பங்குனி மாதம் 1ஆம் தேதி எமது தமிழீழ விடுதலை இயக்கத்தின் ஸ்தாபக தலைவர்களில் ஒருவன குட்டிமணி என்ற பலராலும் அறியப்பட்ட செல்வராசா ஜோகச்சந்திரனுக்கு கொலை குற்றத்திற்காக மரண தண்டனை விதிக்கப்பட்டது. மரண தண்டனை கைதியான குட்டிமணி வட்டுக்கோட்டை தொகுதிக்கான பாராளுமன்ற உறுப்பினர் அவ்விடத்துக்கு 1982 அக்டோபர் 15ஆம் தேதி நியமன உறுப்பினர் நியமிக்கப்பட்டு வர்த்தமானி அறிவித்தலும் வெளியிடப்பட்டது. ஆனாலும் அப்போதைய சிறைச்சாலை ஆணையாளர் நீதித்துறை சிறையிலிருந்து வெளியேறி பாராளுமன்றம் அவரை அனுமதிக்கவில்லை. கொலை குற்றவாளி மரண தண்டனை கைதி என்ற காரணங்கள் கூறப்பட்ட சட்டமா அதிபர் திணைக்களத்தின் அறிவுறுத்தல்களை மீறி சிறைச்சாலை ஆணையாளர் நீதித்துறை அனுமதியிடம் பாராளுமன்றம் வருகிறார். இதுதான் உங்களின் ஒரே நாடு ஒரே சட்டம். தமது தமிழீழ விடுதலை இயக்கத்தின் மூத்த தலைவர்களில் ஒருவனான குட்டிமணி பின்னர் 1983 இந்த நேரத்திலே கூறிக்கொண்டு அதனோடு இணைந்து இன வன்முறைகள் கட்டவிழ்த்து விடப்பட்டு நாடு எரிந்ததும் வரலாறு நீதியின் நியாயமாக
மறுக்கப்பட்டதும் எஸ் எம் சந்திரசேன கரு அமாத்துமா வினாடி அட்டக காலையாக லபிலத்தியனுமா
அரு மூலாசனே சின்ன கரு மந்திரித்துமணி விசேஷமா அத நிஷ்பாதன பது விசேஷ விதிதான பணத்தை அடுத்தே கதாகிரியம் பில் வந்து சத்ரு வேணுவா அப்பி அப்பி ஹிராம் விக்ரமரத்ன கரு மந்திரித்துமா மெரலைபது நாமக்கு தமாய் கதாகரி எத்துமல்ல அப்படி ஹொந்த ஆர்த்திகா அப்பிட்ட ரட்டர இசுக்கராக இல்ல அப்பி நதிகராவாக்கு தமாய் எத்துமாய் பிரகாஷ் வலிங் அப்படி பெணிகி தமிழ்நாசலாகி காலி அவசான காலி தமாய் சஹராங்கி போம்ப சித்தியாத் எக்க மேரட்டை ஆர்த்திகை கடாவில்ல திபுண ஆர்த்திகை சாம பரபத்தல விதிகிற கடாவில்ல திபுணா ஏ அத்திர துறை தமாய் திதாஸ் தஹனமி நவம்பர் தாசே ஜனாதிபதி சந்தி திபுணி எத்தனை ஜனாதிபதி வரணும் தியலா மேவன கூட ஆண்டு தாம அவருத்தாக் நெஹ மே காலையத்துல இதைக்கூட சாராங்கி போம சித்தி அத்தைக்காத் கடாவெட்ல திபுண ஆர்த்திகே தவத் கடாவெட்டுனா இளங்கட்ட நவம்பர் தானாமைய ஜனாதிபதி வரைய ஹட்டியட்ட அதிகாரு கோட்டாபி ராஜபாஷமே துமா ரட்டே ஜனாதிபதி வரைய போட்ட பார்த்துனா இது மாசம் ஹத்தரகட பாசி மார்த்து மாசி கொரோனா வைரஸ் முள்ளு ரட்டாப்பி ரட்டே முள்ளு ஓகே விலாகத்தார் இது மேவாகி கால வகமானுவாக் மே மாச தாய வாய் காலி அத்துல தமாய் ஏ காலி அத்துல தமாய் அப்பிட்ட மே ஆண்டு கராண்ட புல்வம் விலாத்தி ஏகமாத் ஏ காலி அத்துல தமா மெத்தி வரணி ஆவி மெத்தி வரணாத் மாசத்து நாத்திரியா மேராட்டி மகாமெத்தி வரேன்ட்டு மேராட்டி நிலதாரி எஸ் எழுதுனா மெத்தி வரணும் கடித்துக்கிறாண்டு சோம்வரதினி கராண்டு ஏகமெத் காலி அடுக்கிறாண்டு ஹரிஹட்டிட்டுனா இது மேவாகி விசேஷ பிரச்சனை தேதி விசேஷ அவஸ்தாவுள்ள மூண தீலா அப்படி கரண்ட புல்வாங்க வச்ச வடகொடசகன தமிழ்நாசில சத்துரு உணையை நெத்தி உனாட்டு அப்பே ரட்டே ஜனதாவன சத்துரு வேணும் முத அப்பி தன்னா மே வென கொட்டா අපේ කරෙන්න ඕන වාකයෙන් යුතුකම් අපි ගොඩක් ඉතුරු කරලා තියෙනවා. අපි බදු වර්ග විශාල ප්‍රමාණයක් තිබුණා. අපි ආණ්ඩුව ගන්න ඕනේ. ඒ බදු අපි එකින් එක පළවෙනි සැරේම සති දෙකක් යනකොට ජනාධිපතිතුමා පත් වෙලා අපිට අඩු කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපි නොමිලේ පොහොර දෙනවයි කියලා පොරොන්දු වුණා. ඒ නොමිලේ පොහොර ලබා දීම අපි කරා. ඒ කෙටි කාලය තුළ හිගියක් තිබුණා. දැන් ඒකත් අපි අවසන් කරන්න කටයුතු කරගෙන යනවා. ඒක අපි දන්නවා. ඒ වගේම අඩු ආදායම් ලබන තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන පටන් ගත්තා. මේක සමහර අය සුසුවන් නැති අයට රැකියා දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරා. අපි ඉතාම සතුටුයි. අපේ සමාජයේ ඉතාම කොන් වෙලා හිටපු. ඒ වගේම කවදාවත් රජයේ රැකියාවක් ලබා ගන්න බැරි. ඒ වගේම විශ්‍රාම වැටුමක් කවදාවත් ලබා ගන්න බැරි මේ රටේ කොන් වෙලා හිටපු පිරිසකට තමයි මේ රැකියා ලක්ෂ්‍ය දෙන්න කටයුතු කරගෙන යන්නේ. ඒ ලක්ෂ්‍යම රැකියා ලබා දෙනවා. සමහර අය යනවා කොයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ රැකියා ලක්ෂ්‍ය කියලා. ඉතින් මේක ඇල්ඩින්ගේ පුදුම පහන වගේ එක රැයින් කරන්න බෑ. මේ වැඩේ කරාන යනවා. ඒ වගේ උපාධිධාරීන් 52,000කට අපි රැකියා ලබා දෙන්න එල්ලුම් පත්‍ර ගඳවලා තිබුණා. ඒකම තවත් පිරිසක් ඉතුරු වෙලා ඉඳලා ඒගොල්ලෝ අර උපවාස කරන්න තැනක් දාලා තියෙනවා. එතන ඉන්නකොට ජනාධිපතිතුමා ඉතින් යනකොට ඒ කාරණේ දැකලා ඒ වෙලාවෙම ඒ අයටත් තවත් 10,000කට රැකියා ලබා දෙන්න උපාධිධාරීන්ට ඒ අවස්ථාවත් සලස්වා. දැන් ඒ ටිකත් කරාගෙන යනවා. ඒ වගේම මේ රටේ ගොවි ජනතාවට කාලයක් තිස්සේ ඉල්ලාන සිටියා වී වලට සහතික මිලක් ලැබෙන්නේ නැහැ, නියම මිලක් ලැබෙන්නේ නැහැ කියලා. වී කිලෝ එකක් රුපියල් 50,000කට ගන්න රජය තීන්දුව කරා. ඒ අනුව අද ගොවි ජනතාවට විශාල ශක්තියක් ලැබිලා තියෙනවා, ආර්ථික ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොවිතැන් වලට අද විශාල උනන්දුවක් ගොවි ජනතාවගේ තියෙනවා. අපි අනවශ්‍ය විදියට අපි හාල් ගේන්න ගියේ නැහැ පිටරටින්. අපි දන්නවා ඒ දවස්වල අපිත් කුෂකාරිමක ප්‍රදේශවල ජීවත් වෙන අය හැටියට අපි දන්නවා. වීටික අස්වැන්න එනකොට ඒ දවස්වල ගේනවා හාල් ගේනලා ගොඩ ගන්නවා. ඊට පස්සේ ගොවින්ද වහබොන තත්ත්වයක් තමයි ඇසියලා තිබුණේ. අද ඒ තත්ත්වෙන් ගැලවිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ රටේ වගා කරන්න පුළුවන් කිසිම දෙයක් පිටරටින් ගේන්නේ නැහැ කියන ඉතාම හොඳ ප්‍රතිපත්තියක අපේ ආණ්ඩුව ඉන්නවා. ඒ වගේම ගොවීන්
මාතා විනාඩි දෙකක් ඉතුරු වෙලා තියෙනවා.
ඒ වගේම ගොවි ජනතාව උනන්දු කරවන්න සහතික මිලක් දීලා තියෙනවා අතිරේක භෝග වර්ග 15කට. අද වෙනකොට ගොවි ජනතාවට විකුණ ගන්න පුළුවන් වෙලා තියෙනවා බඩරිමු කිලෝ එක රුපියල් 90යි. ඉතින් මේක අද පිටරටින් ගේන්නේ නැහැ බඩරිමු. අපි දන්නවා පහුගිය කාලවල බඩේරුගු අස්වන්න එනකොට අපේ රටේ දේශීය නිෂ්පාදනවල අස්වන්න එනකොට පිටරටින් ගිරල්ලා ගොඩ කරනවා. ඊට පස්සේ දේශීය ගොවියා අමාරු වැටෙනවා, නායකාරු වෙනවා බැංකු වලට. ඉතින් ඒ තත්ත්වයෙන් අද අපිට මේ කෙටි කාලය තුළ ජනතාව නිදහස් කරා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ දන්න අපේ හිටපු නිවාස ඇමතිතුමා වර්තමාන විපක්ෂ නායකතුමා නිවාස 10,20,000 කියලා වැඩසටහන් පටන් ගත්තා. අපි නම් දන්නේ නැහැ කොහෙද කරලා තියෙන්නේ කියලා. කරලා තියෙනේ වගේ අපි දන්නවාද සමහරතාවල සත්තු ලගිනවා. අනුරාධපුරයේ පැත්තේ නම් අන්න කැලේට ගිහිලා තියෙනවා. මම උන්ට ෆොටෝ ගහලා ගෙනලා පෙන්නන්න. ඒ වගේ මිනිස්සු ජීවත් වෙන්න යන්නේ නැහැ. අලිමන් කඩවල වල ගෙවල් හදලා, ඒ කැලෑවල ගෙවල් හදලා මිනිස්සු අද නැහැ ගෙවල් වල. නමුත් අපේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් උඩ හැම ග්‍රාම සේවා වසමකට නිවසක් ලබා දීමේ වැඩසටහන යටතේ 6,00,000ක් ආධාර මුදලක් ලබා දීලා ඊළඟට ඒ ගමේ අයත් උදව් කරලා 10,10,12 වටනා ගෙවල් දැන් 12,000ක් පළවෙනි අවුරුද්දේ හැදෙනවා. හැම අවුරුද්දෙම හැම ග්‍රාම සේවා වසමකටම මේ මුදල ලබා දෙනවා. ඒක ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙලක්. ඊට පස්සේ කැලේ විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවගෙන් තොර ප්‍රදේශවලනේ ජනතාව ජීවත් වෙලා තමන්ගේම ඉඩමක ගයක් හදාගන්න පුළුවන් ආකාරයට
ගරමාත්‍යම ඔබතුමාගේ කාර්යය අවසන් කරන්න.
ඉතින් මේ වගේ අපි විශාල වැඩ කොටසක් මේ මාස 9 තුල 9යි 10යි මැතිවරණක් තියලා කොරෝනා අවසන් කරන සම්මුණ දීලා සහරාංගයේ බෝම්බ සිද්ධියේ තුවාල හොඳ වෙන්නත් කලින් තමයි අපි ආණ්ඩුව ලබාගත්තේ. මේ සියල්ලටම මුණ දීලා අපි සාර්ථක ගමනක් යනවායි කියන එක කියන්න ඕන. හිරා වික්‍රමසිංහ රත්න මන්ත්‍රීතුමා දැන් දැක මම කතා කරපුවාම දය ආර්ථිකයක් මේ රටේ ගොඩනගලා අපි ඒක කඩාගට්ටුවා වගේ තමයි කිව්වේ. රටේ ජනතාව තියෙනවා දන්නවා කවුද ආර්ථිකය කඩාවැට්ටුවේ, කවුද දැන් ආර්ථිකය හදන්නේ කවුද කියන එක. ඒක අපිට හොඳටම ඇති ජනතාව දැනගත්තා බොහොමස්තුතියි.
ගරු හරිනි අමරසූරිය මන්ත්‍රීමිය ඔබතුමියට විනාඩි 11ක් ලැබිලා තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මෙය මම මේ සභාව තුල කරන පළවෙනි කතාව නිසා මම කැමති මේ අවස්ථාව මුලින්ම පාවිච්චි කරන්න ජාතික ජනබල වේගය වෙනුවෙන් ඡන්දය දුන් රට පුරා සිටින සියලුම ප්‍රගතිශීලී සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවට මගේ කෘතඥතාවය පළමුව පුද කරන්න. ඒ වගේම ජාතික ලයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරියක් හැටියට මම පාර්ලිමේන්තුවේදී ජාතික ජනබල වේගය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ ඡන්දයට ඉදිරිපත් වුණු සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ, ජාතික ජනබල වේගය නියෝජනය කරපු සියලුම අපේක්ෂක අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ කැපවීම සහ මහන්සිය නිසා බවත් මම මතක් කරන්න කැමතියි. මේ අපි බලාපොරොත්තු වන සාධාරණ ලෝකයක් වෙනුවෙන් යන මේ ගම දේශපාලන ගමනේ පවුල් කාර්යයක් වීමට මටත් මේ අවස්ථාව ලැබීම ගැන මම ඉමහත් සතුටට පත් වෙනවා. මා මත තැබූ විශ්වාසය රකිමින් ඒ වෙනුවෙන් කැපවීමටත් මම පොරොන්දු වෙන්න කැමතියි. මේ සතිය තුළම අපි දැක්කේ මේ සභාව තුළ විවිධ ආර්ථික ප්‍රතිපත්තීන් වාර්තා සහ බදු පනත් ගැන යන සාකච්ඡා. ඒ පිළිබඳ වාද විවාද බොහොමයක් කෙරුණා. එකිනෙකාට චෝදනාත් ගොඩක් එල්ල වුණා. නමුත් ආර්ථික ප්‍රතිපත්ති බදු පනත් ගැන කතා කරනකොට අපිට අමතක වෙන කාරණා ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි මෙම ප්‍රතිපත්ති සහ තීරණ සමාජයේ ඉන්න විවිධ කණ්ඩායම් වලට එක විදියට බලපාන්නේ නැහැ. සමාජය කියන්නේ එක විදියට හැදිලා තියෙන එකක් නෙවෙයි, ඒක විවිධ සමාජ කොටස් තියෙනවා. මෙම ප්‍රතිපත්ති සියලු දෙනාටම එකසේ බලපාන්නේ නැහැ. සමාජයේ තියෙන අසමානතා සහ දූරාවලීන් හරහා තමයි මෙම තීරණ සහ ප්‍රතිපත්ති මිනිසුන්ගේ ජීවිතවලට දැනෙන්නේ, මිනිසුන් ඒවා ප්‍රතිඵල අත්විඳින්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම කැමති විශේෂයෙන්ම කාන්තාවන්ට ආර්ථිකයට බලපාන සහ සාමාන්‍යයෙන් ආර්ථික සංවාදවල පේන්නේ නැති පැත්තක් ගැන ඔබගේ අවධානය කැටි වේලාවකට යොමු කරන්න. එනම් වැටුප් රහිත සුරැකීම් ආර්ථිකය පිළිබඳ වචන ස්වල්පයක් කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. This is known as the unpaid care economy. සෑම කාන්තාවක්ම මේ රටේ මේ සමාජයේ ඉන්න සෑම කාන්තාවක්ම ගෙදර තුර විශාල කාර්යභාරයක් කරනවා. ආහාර සකස් කිරීම, දරුවන් රැක බලා ගැනීම, වැඩිහිටියන් රැක බලා ගැනීම, අසනීප වෙන අය රැක බලා ගැනීම, විශේෂ අවශ්‍යතාවයන් තියෙන අය රැක බලා ගැනීම, මේ සියලු දෙයක්ම සාමාන්‍යයෙන් ගෙදර තුල කරන්නේ කාන්තාව. වැටුපක් ලබන රැකියාවක් කරත් නැතත් කාන්තාවකට ගෙදර තුල මේ කාර්යභාරය කොහොමටත් කරන්න සිද්ධ වෙනවා. ඒක කරන එක කාන්තාවකගේ උරුමය කියලත් සමාජය පිළිගන්නවා. එහෙම නැත්නම් පවුල තුල තියෙන බැඳීම් හරහා, ඒ පවුලට තියෙන ආදරය නිසා කාන්තාවක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු වැඩ කොටසක් හැටියට තමයි මේක සැලකන්නේ. මෙම කාර්යභාරය රැකියාවක් හැටියට කරන කාන්තාවන් පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ රැකියාව සාමාන්‍යයෙන් අපේ සමාජයේ පිළිගැනීමට ඉතාමත් අඩු පිළිගැනීමක් ලැබෙන කිසිම නියාමනයකටවත් බොහෝ විට කම්කරු නීතිවලටත් අදාළ නොවන විදියට කරන රැකියාවක්. අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ දශක ගණනාවක් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන්නේ පිටරට ගිහිල්ලා ගෘහ සේවිකාවන් හැටියට වැඩ කරන කාන්තාවන්. නමුත් අපි දන්නවා ඒගොල්ලන්ට ලැබෙන පිළිගැනීම, ඒගොල්ලන්ට කරදරයක් වුණාම අපි විසින් දක්වන ප්‍රතිචාර ඒගොලො කරන ඒ රටේ ආර්ථිකයට කරන දායකත්වයක්ත් එක්ක සසඳ ලබානකොට කොච්චර අසාධාරණද කියලා. හැබැයි ඒ රැක්කියාවක් හැටියට මේ කාර්යභාරය කරන කාන්තාවන් ගැන නෙවෙයි මම අද කතා කරන්න යන්නේ. මේ රටේ බොහෝ කාන්තාවන් හැම කාන්තාවක්ම වගේ බහුතරයක්ම මේ කාර්යන්නේ යෙදෙන්නේ වැටුප් රහිතව. වැටුප් නැතිවීම කෙසේ වෙතත් මං හිතන්නේ කාන්තාවන් කවුරුවක්වත් මේක වැටුපක් බලාපොරොත්තු වෙලා කරන වැඩක් හැටියට. නමුත් මේ වැඩ කරන මේ කරන වැඩ කොටසට අපේ ආර්ථික ප්‍රතිපත්ති තුළ කිසිම වටිනාකමක්වත් අගයක්වත් ලැබෙන්නේ නැහැ. අපේ ආර්ථික දත්ත ගැන අපි කතා කරනකොට අපි කිසි විටක ගණන් ගන්න නැති වටිනාකමක් දෙන්නේ නැති වැඩ කොටසක් තමයි මේ කෙරෙන්නේ. උදාහරණයක් හැටියට GDP එකට ගණන් බලනකොට මේ කාර්යභාරය එකතු වෙන්නේ නැහැ. අපේ ලේබර් ඩේටා වල කොහෙවත් සඳහනක් වෙන්නේ නැහැ. ඒ ලේබර් ඩේටා, අන්එම්ප්ලොයිමන්ට් ඩේටා ගැන කතා කරනකොට මේ කරන කාර්යභාරය කිසිසේත්ම ගණනය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට 2009 මහ බැංකු වාර්තාවේ ඒකට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය එහෙම නැත්නම් ලේබර් ෆීමේල් ලේබර් ෆෝස් පාටිසිපේෂන් රේට් එක 34.5යි. පිරිමින් එක 73යි. මේක පහුගිය අවුරුදු 5 වගේ වැඩි වෙනසක් වෙලා නැහැ. ඕනනම් දශම කීපයක් එහාට මෙහා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් ගත්තම කාන්තාවන්ගේ ෆීමේල් ලේබර් පාටිසිපේෂන් රේට් එක ලංකාවේ 35යි. මේක ගත්තම අපේ මේ ප්‍රතිශතය ගත්තම ලෝකයේ රටවල් බොහොමයක් එක්ක බලනකොට අපි ඉන්නේ ඉතාමත්ම පහතයි. අපිට තමයි අඩුවෙන්ම තියෙන ලේබර් ෆෝස් පාටි ෆීමේල් ලේබර් ෆෝස් පාටිසිපේෂන් රේට් එකක් ලෝකෙෙම තියෙන්නේ. දැන් මේක ටිකක් අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපන ස්ටැටිස්ටික්ස් ගත්තම එඩියුකේෂනල් පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර්ස් ගත්තම අපේ කාන්තාවන් ඉතාමත්ම ඉදිරියෙන් ඉන්නවා. හැම ක්ෂේත්‍රයකම වගේ අපේ කාන්තාවන් අධ්‍යාපන සුදුසුකම් බොහොමයක් ලබාගෙන තිබ්බට ඒව රැකියාවලට පරිවර්තනය කරන්න බැරිකමක් මෙම දත්තවලින් පෙන්නුම් කරනවා. දැන් මේ ලෝ ෆීමේල් ලේබර් පාටිසිපේෂන් රේට් එක අපිට තේරුම් ගන්න හැකි වෙන එක හේතුවක් තමයි අපේ ආර්ථික දත්තවල විශ්ලේෂණ තුළ අන්පේඩ් කෙයා ඉකොනොමි එකට කාන්තාවන්ගේ සහභාගිත්වයට කිසිම වටිනාකමක් නොදීමත් එයට කිසිම රෙකග්නිෂන් එකක් දෙන්නේ නැති එකත් මෙම දත්තවලට බලපාන එක කරුණක්. නමුත් අපි ඒක ගණන් ගන්නේ ආර්ථිකයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැති කාන්තාවකගේ ස්වභාවික කාර්යභාරය සහ කළ යුතු වැඩ කොටසක් හැටියට. ආර්ථිකයත් එක්ක අපි කිසිසේත්ම මේක සම්බන්ධ කරන්නේ නැහැ. නමුත් අපි චුට්ටක් හිතලා බලමු මේ වැඩ කොටස කෙරෙන්නේ නැත්තම් ආර්ථිකය කොහොමද තියෙයිද කියන එක අපි පොඩ්ඩක් හිතමු. උදාහරණයක් හැටියට අපි සතියක් මේ රටේ කාන්තාවෝ මේ වැඩ කොටසෙන් වර්ජනය කරමු. සියලුම කාන්තාවන් ලංකාවේ ඉන්න සියලුම කාන්තාවන් කියනවා අපි ගෙදර වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයක් වුණොත් කොහොමද අපේ සමාජය කොහොමද අපේ ආර්ථිකය තියෙන්නේ කියලා අපි චුට්ටක් හිතලා බලමු. මම හිතන්නේ මෙතන ඉන්න මේ ගරු මන්ත්‍රීවරුන්ටවත් අඩුම තරමේ පාර්ලිමේන්තුවටත් එන්න ලැබෙයි කියලා එහෙම වැඩ වර්ජනයක් අපි දියත් කරොත්. එහෙම නැත්නම් ඔබතුමාලට දේශපාලනයටවත් එන්න බැරි වෙනවා ඒ වැඩ වර්ජනය අපි සාර්ථකව කරොත්. නමුත් මේ කිසි දෙයක් අපි අපේ ආර්ථික දත්තවල සලකන්නේ නැති සහ අගයක් දෙන්නේ නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රී ඔබතුමිය තව විනාඩි දෙකක් තියෙනවා.
අවුරුදු 100කට කලින් එංගල්ස් ධනවාදී ආර්ථිකය තුළ කාන්තාශ්‍රමය විශේෂයෙන් නිවස තුළ සූරා කෑමට ලක්වන විදිය ගැන විශ්ලේෂණය කරා. ඔහු කියා සිටියේ ධනවාදී ආර්ථිකය රඳා පවතින ප්‍රධාන කුළුණක් වෙම සූරා කෑම කියන එක. එය අදටත් වෙනස් වෙලා නැහැ. විශේෂයෙන්ම නවලිබරල්වාදී ප්‍රතිපත්ති තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු සේවාවන් කප්පාදු කිරීම සහ ඒ බර කාන්තාවන් මත පැටවීම තමයි මේ ආර්ථිකයේ තියෙන එක උපාය මාර්ගයක්. කෝවිඩ් වසංගතය කාලෙත් මේ කාන්තාවන්ගේ මේ දායකත්වය කොච්චර වැදගත් වුණාද කියන එක අපි දැනගත්තට එහි කිසිම සඳහනක් අපේ දත්තවලවත් අපි කෝවිඩ් පාලනය කිරීමේදී ඒ සාර්ථකත්වය තුළවත් අපි කතා කරලා නැහැ. In conclusion, what I want to say is If we want an economy that is just, that works for all and not a few, it is essential that we consider and value women's contribution to the unpaid care economy. Not just women's contribution, there are some men also who contribute to the unpaid care economy, and this data must be considered. Without an understanding of these factors, what we have is an incomplete or partial picture of our economy, and decisions and policies that are based on this incomplete, impartial understanding of our economy will necessarily discriminate those who benefit or don't benefit from those decisions. Thank you very much for this opportunity.
Bohoma stuti karu mantumiya. Garu Santa Bandara mantuma obathumata vinadi 6ka kalayak thiyena.
Vinadi 7ak
thiyena. Ekak kapala thiyena.
Garu Mulasana Aruda mantrithumani mama mage kalyana mitra ekkwana obathuma mulasaneyedi katha karana labim pilibandawa mama saturu wenawa. Visheshayenma
stuti
mulinma yutukamak thiyenawa. මේ පාර්ලිමේන්තුවේ 7 වෙනි පාර්ලිමේන්තුව ඒ වගේම 8 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරපු මම 9 වෙනි පාර්ලිමේන්තුවට තේරීපත් වෙන අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තිබෙන විශ්වාසය, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තබා තිබෙන විශ්වාසය, ඒ වගේම රට හමුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තබන ලැබුණු මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙරෙහි තිබූ විශ්වාසය මත අපේ රටේ අතිබහුතරය ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡායග්‍රහණය කරවන්න සහයෝගයේ ශක්තිය ලබා දුන්නා. ඒ ජනතාවට අපේ ගෞරවය මුලින්ම පුද කරන්න ඕනේ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන්න, විශේෂයෙන්ම ඓතිහාසික දමදෙන පුරවරේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ අති ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකත්වයට වගේම ඒ ඓතිහාසික දමදෙන ආසනයේ ජනතාවටත්, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවටත්, ඒ වගේම අභියෝග මැද විවිධ බාධක හමුවීම් මැද මගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගයේ ශක්තිය එකතු කරපු ඒ සියලුම විවිධයට කැපකිරීම කරපු සියලුම දෙනාට හදවතින්ම මේ වෙලාවේදී ගෞරවයේ ස්තුතිය පළ කරන්න කැමතියි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලය තුළදී අපේ අතිගරු ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින්, ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින්, ඒ වගේම සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කළ යුතු කළ හැකි සියලුම කාර්යභාරයන් ඉටු කරා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම අපේ රටේ මේ වෙන විට කඩාවැටලා තියෙන ආර්ථිකය ශක්තිමත් කරලා අපේ රට සෞභාග්‍යමත් රටක් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිය යුතු සියලු සහයෝගයන් ලබා දෙනවයි කියන එක මේ වෙලාවේදී ගෞරවයෙන් නැතුව මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම විශේෂයෙන්ම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ජනතාවගේ විසඳාගත යුතු, ඒ වගේම සංවර්ධනය කළ යුතු අපි හඳුනාගත්ත ප්‍රශ්න රාශියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන වෙළඳ නගරයක් ගත්ත විදිහට තිබෙන අලව්ව නගරේ විශාල වාහන තදබදයක්, ඒ වගේම ගුවන් පාලමක අවශ්‍යතාවයේ දීර්ඝ කාලීනව ඒ ජනතාව විටින් විට සාකච්ඡා කරනවා, ඒ පිළිබඳව ඉල්ලීම් කරනවා. මේ වෙනකොටත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරමින් සිටිනවා ඒ කටයුතු ටික ඉදිරියට ගෙන යන්න. ඒ විතරක් නෙමේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ගොවි ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක් හැටියට වාරි ජලය පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම පානීය ජලය පිළිබඳ ප්‍රශ්නේ රාශියක් තියෙනවා. ඒවා විසඳීම සඳහා අපි ඉදිරියේදී පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම වයඹැල ව්‍යාපෘතිය සාර්ථක කරගනිමින් ඒ ප්‍රදේශවල ගොවි ජනතාවට ඒ ශක්තිය ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම වනාලි ප්‍රශ්නේ නිසා ප්‍රදේශ ගණනාවක විශේෂයෙන්ම යාපහුව මැතිවරණ කොට්ටාසය, නිකවැරටිය මැතිවරණ කොට්ටාසය, ගල්ගමු මැතිවරණ කොට්ටාසය ඇතුළු ඒ ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තුලදී ඒ වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට මැදිහත්කරුවෙක් හැටියට කටයුතු කරන්න අපි විශේෂයෙන්ම වග බලා ගන්නවයි කියන එක මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම කෘෂිකාර්මික ප්‍රදේශයක් හැටියට කුඩා වැව්වමනු 6000කට වඩා වැඩි ප්‍රමාණයක් වයඹ තියෙන ප්‍රදේශයේ ඒවා අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. ඊයේ දිනේදී අපේ අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා ඒ කුඩා වැව්වමනු සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා කියලා යමාත්‍යංශයත් එක්ක. ඒ නිසා ඒ ග්‍රාමීය මාර්ග සංවර්ධන ඇතුළු කුරුණෑග දිස්ත්‍රික්කයේ බලපානේ සම්පූර්ණ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න අපි මැදිහත් වෙන්න ඕනේ. අපිට විශාල ශක්තියක් තියෙනවාද? අතිගරු ජනාධිපතිතුමා ජාතික වශයෙන් ඒ නායකත්වය ලබා දෙනා වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අති බහුතර ජනතාවගේ 527,000කට වඩා
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
ලබා දීලා
තව විනාඩි දෙකක් පමණක්
තුමාට ඒ ශක්තිය ලබා දීලා තියෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාගේ ශක්තියත් අරගෙන ඒ ජනතා සිතුම් පැතුම් ඉටු කරන්න අපි ඉදිරි කාලය තුළ පාවිච්චි කාලේ පාවිච්චි කරනවායි කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරුවේ ගරු මන්ත්‍රීතුමනි, අද මේ වෙනකොට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගැන කතා කරනවා, ඒ වගේම නව ව්‍යවස්ථාවන් ගැන කතා කරනවා. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ, විශේෂයෙන්ම අපේ රටේ විතරක් නෙමෙයි, අපි දන්නවා ජාත්‍යන්තරයේ තාමත් බෙදුම්වාදී සංකල්පවල ඉන්න පිරිස් ඒ සෙවනෙල්ලි තිබෙනවා. ඒ වගේම අපේ රට තුළත් මේ උත්තරීතර සභාව නියෝජනය කරන තැන ඉඳලා මේ සභාවෙන් පිටතත් විශාල පිරිසක් තාමත් බෙදුම්වාදී සංකල්පවල ඉන්න පිරිස් අපි දකිනවා, සංවිධාන අපි දකිනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ රට ඉදිරියට ගෙන යෑමේදී රටේ ඒකීය භාවයේ ආරක්ෂා වෙන සංශෝධනවලට, ඒකීය භාවයේ ආරක්ෂා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලට සම්පූර්ණ අපේ සහයෝගය ලබා දෙනවායි කියන එක ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මේ සභාවේදී කිව්වා, පෞගිය මාස 10ක කාලය තුලදී මොනවද අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා කරේ කියලා. මම එතුමාට මතක් කරන්න කැමති, අපේ අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වීමත් එක්ක විශේෂයෙන්ම COVID-19 වසංගතය අපේ රටට ආවයි කියන එක අමතක කරන්න එපා. මුළු ලෝකෙම ඒක වෙලා ගත්තා. ඒ වෙලා ගැනීමත් එක්ක ලෝකේ රටවල් අසරණ වෙච්ච හැටි, ලෝකේ රටවල් ඒ ප්‍රශ්නෙට මූණ දුන්න හැටි, COVID වසංගතය නිසා ලෝකේ මිනිස්සු සත්තු වගේ මැරිච්ච හැටි, ඒ ලෝකේ බලවතුන්යයි කියා ගන්න ඇමරිකාවට පවා ඒ විසඳා ගන්න බැරි වෙච්ච හැටි, අල්ලපු ඉන්දියාවේ පවා තාමත් ඒ අහිංසක ජනතාව මැරෙන හැටි, ඒවා පිළිබඳව අමතක කරන්න එපා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට තමන්ගේ න්‍යායපත්‍රය හරියට ක්‍රියාත්මක කරගෙන යන්න බැරි වුණා COVID-19 වසංගතය නිසා. ඒ නිසා මේ COVID-19 සාර්ථකව මැඩ පැවැත්වපු රටක් හැටියට අද ශ්‍රී ලංකාව පත්ුනේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයත්, අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයත්, ආරක්ෂක අංශ සහ ඒ සෞඛ්‍ය අංශවල සහයෝගයේ ශක්තිය මත කියන එක අමතක කරන්න එපා කියලා අපි එතුමාට කියන්න කැමති. එතනින් නතරුනේ නැහැ. අද මේ වෙනකොට සෑම ග්‍රාමසේවා වසමකම ලක්ෂ 20ට වඩා මුදල් ප්‍රතිපාදන දාලා ඒ හැම ගමකම වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරලා සංවර්ධනය කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල අහිංසක තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම උපාධියක් අරගෙන දීර්ඝ කාලයක් රස්සාවක් නැතුව හිටපු තරුණ තරුණියන්ට ඒ අය රැකියා ගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට අද මේ වත්මන් ආණ්ඩුව අතගහලා තියෙනවා. ඒ නිසා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට අපි කියන්න කැමති, මේ මාස 10ක කාලය තුලදී වත්මන් ආණ්ඩුව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ තුල බොහොම පැහැදිලි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපේ රටට අවශ්‍ය පැහැදිලි ක්‍රමවේදයක්. ඒ නිසා එක්කේ කන්සල්ට් අවශ්‍ය සිස්ටම් එක හදන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා මේ වෙනකොට මූල ආරම්භය අරගෙන තියෙන්නේ කියන එක අපි මතක් කරන්න කැමති. අවුරුදු 50කට පස්සේ නැවත වතාවක් අපිට ආපසු යන්න සිද්ධ වෙලා තියෙනවා. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනී ආරම්භ කරපු ආර්ථික ප්‍රතිපත්තියට, ආසන්න ආර්ථික ප්‍රතිපත්තියකට අද යන්න සූදානම් වෙලා තමයි නව ඇමති මණ්ඩලය සහ රාජ්‍ය ඇමතිවරු උපත් කරලා ඉතාමත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලම, ඒ වගේම දේශීය කර්මාන්ත නැවත නගා සිටවන්නේ, ඒ වගේම දේශීය නිෂ්පාදනයේ ශක්තිමත් කරන්න අවශ්‍ය නායකත්වය අද අතිගරු ජනාධිපතිතුමා ලබා දෙන්න මූලික පියවර මේ මාස 10ක කාලය තුලදී ලබාගෙන තියෙනවායි කියන එක බොහොම පැහැදිලිව තමුන් වහන්සේලාට මතක් කර දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. දිවා භෝජනය සඳහා තව විනාඩියක කාලයක් තියෙනවා. ඒක නිසා දිවා භෝජනයෙන් පසුව ඊළඟ සතිවාරයේ පටන් ගන්නා තෙක් දිවා භෝජන සඳහා පස්වරු 1:30 දක්වා සතිවාරයේ తాවකාලිකව අත්හිටනවා.